సమంతా చక్కవాలేసు అత్రా గచ్చంతు దేవతా సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముక్కదం దమ్మ సవన కాలో అయం బదంత దమ్మ సవన కాలో అయం బదంత దమ్మ సవన కాలో అయం బదంత నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుదురజానన్ వహన్సేట అపహమ దినాగేమ నమస్కారే వేవా సుపిన్వత్ని మే పిన్ను తున్ సియలు దినామ అద మే మెదిరియట రెస్వెలా తిబెన్ని ధర్మశ్రవణీయ కరణటై అద దేశనావే దాయకత్వయ నవంబర్ మాసే 25వినిదాట జన్మదినే దిన సనత్ రత్నాయక రవి రత్నాయక కియన పిన్వత్ మహత్తురున్ దెదినా అనుమోదనా ధర్మానుశాసనావక్ జన్మదిన సెమరుం ధర్మదానయ కటియట అనికుత్ పౌలే పిన్నతున్ సియలు దినామ ఎకతు వెలా మే దేశనావట దాయకత్వేగిన కటయుతు కరను తే పిన్వత్ మహత్తురుంటాత్ మే రెస్సునావు సియలు దినాటాత్ మే ధర్మదానయ సువసేమ నివన్ అవబోధ కరగన్నట హేతు ఆసనా వేవా కిలపి ప్రార్థనా కరను దెన్ ధర్మశ్రవణే కరన్నట కాలే పిన్వత్ని మీ జీవితే అవబోధే కరా యనవనం ప్రజ్ఞావేన్మ దుఃఖ నివర వెనవా మిసాక్ వెన విధిక్రమయక్ నెహే ప్రజ్ఞావ వడనవా హెర వెన కిసిమ శిల్పయక్ నే దుఃఖ ఇవర కరగాన్ మీక దుఃఖక్ మిహి దుఃఖట వాడా ముగుత్ నెహ బలన బలన తెన నందత్తు వెన హేమ మాత్రేకమ తీయని దుఃఖ ඉතින් මේ දුක අවබෝධ කරන්න තරම් සංයමයක් අපිට නැහැ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. නැයි අපි හරි නොසන්සුන් පිරිසක්. අරමුණු පස්සේ දුවන ගමන් නොසන්සුන් වෙන කම තමයි අපිට හුරු වෙලා තියෙන්නේ. අරමුණු පස්සේ දුවන ගමන් ඒ දුවන අරමුණුත් එක්ක එකතු වෙලා නොසන්සුන් වෙන එක තමයි අපේ හුරුව. මෙතන අපි නොසන්සුන් වීම කියලා අපි අදහස් කරන්නේ ඇලෙන එක, ගැටෙන එක, පැටලෙන එක, මුලා වෙන එක, උපාදානය කරගන්න එක, අබිනිවෙස් කරගන්න එක, ඒවට බැසගන්න එක, තණ්හා කරන එක. මෙන්න මේ ගතිය ඇතුලේ හැමදාමත් අපි නොසන්සුන්. මේ කෙලෙස්සහගත සත්වයන් අතරින් කාටවත් කියන්න බෑ අපි සනාතයි, අපි සංසුන් මේ බලන්නකෝ අපි නිවිලා කියලා කියන්න බෑ. ඇයි? කොයි වෙලේ ඇවිලෙයිද කියලා අපිටවත් හිතා ගන්න බෑ. අපි අවුල් වෙන්නේ කොතනද කියලා අපිවත් දන්නේ නැහැ. එච්චර අපි අවුල් වෙන જાතිය. එතකොට මේ අවුල් වෙවි යන ලෝකයේ ඇතුලේ මේ කාලේ පොලියත් එක්කම අකුසල් ඉදිරිපත් වෙන වෙලාව. එච්චරට කෙලෙස් බලවත් අකුසලයට අපේ සිත විවෘත වෙනකොට ඒ අකුසලයට විවෘත වෙන රටාවවත් අපිට හිතා ගන්න බෑ. එච්චර අපි අවුල් වෙලා යනවා. කොහමද අවුලුනි කියලා දන්නෙත් නෑ. ඉතින් පින්වත්නි, මෙන්න මෙබඳු ආකාරයකට අවුල් වෙන ජීවිතයක් නම් තියෙන්නේ අපිට තියෙන එකම පිළිසරණ, මේ කෝලහලෙන් ගැලවෙන්න තියෙන එකම විසඳුම ප්‍රඥාවෙන්ම ලෝකේ විමසා බලන එක විතරයි. ඇසින් ලෝකේ විමසා බලන හැම වෙලාවකම අපි මේ කෝලහලයට අහු වෙනවා. කණින් ලෝකයත් එක්ක එකතු වෙන හැම වෙලාවකම මේ කෝලහලයට අපි අහු වෙනවා. නාසයෙන් දිවෙන් කයෙන් මනසින් ලෝකයට එකතු වෙන හැම වෙලාවකම අපි මේ කෝලහලයට අහු වෙනවා. ඒතර කෝලහලයට අහු වෙනවා කියන්නේ මොකද්ද? අපි පින්වත්නි මේ ඇසෙන් කණෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසින් ලෝකයට එකතු වෙනකොට අපි හුරු වෙලා තියෙන්නේ කොහොමද? නන්දති, සතුටු වෙන්න. අපි හුරු වෙලා තියෙන්නේ සතුටු වෙන්න. අපි ඇහෙන් රූප බලන්නේ සතුටු වෙන්න කියලා හිතාගෙන. අපි දුක් වෙන්න කැමති නෑනේ. සාමාන්‍ය ලෝකයේ සත්වයන් දුක පිළිකුල් කරනවා. සැප තමයි පිළිගන්නේ. අපි ඇහෙන් රූප හොයන්නේ සතුට වෙන්න හිතාගෙන. කනෙන් ශබ්ද අහන්නේ සතුට වෙන්න කියලා හිතාගෙන. නාසයෙන් ගඳ සුවඳ විඳින්නේ සතුට වෙන්න කියලා හිතාගෙන. දිවෙන් රහ විඳින්නේ සතුට වෙන්න කියලා හිතාගෙන. ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් මනසින් අපි ලෝකේ උරගාන්නේ, ලෝකේ හොයන්නේ, ලෝකේ බලන්නේ, ලෝකයේත් එකතු වෙන්නේ සතුට වෙන්න කියලා හිතාගෙන. ඒකට බුද්ධ ශාසනය පාවිච්චි කරන්නේ නන්දති. ශ්ලෝකේ හැම කෙනෙක්ම මේ පංචකාමයන් ඔස්සේ මනුස්ස ලෝකේනම් ඇසකන නාසයේ දිවකය මනසහරා සතුටු වෙන්න හිතාගෙනයි ලෝකේ හොයන්නේ. එයාට වැදගත්ම දේ එයාගේ සතුට. ලෝකේ සතුට අපිට වැඩන්නේ. ලෝකේ සතුටුදායකව ඉන්නවා කියන එක අපිට වැඩක් නැහැ. අපි එහේ පාවිච්චි කරන්නේ අපේ සිත තුළ සතුට බලාගෙන මිසක් අපි දරුවගේ සිත තුළ සතුට බලාගෙන නෙමෙයි. එතකොට දරුව සතුටින් තියන්නේ ඇයි? දරුව සතුටින් ඉන්නවා කියලා දැක්කාම පවා අපිට සතුට ඇති වෙන නිසා. එතකොට දරුවාව දරුවාගේ ජීවිතයේ අක්‍රමවත් වුණොත් ඔයාලට සතුට නැති වෙයි කියලා ඔයාලා බයෙන් ඉන්නේ ඔය. ඔයාලා බය ඔයාලගේ දරුවගේ අක්‍රමවත් බවක් ආවොත් ඒ අක්‍රමවත් බව නිසා ඔයාලට සතුට නැති වෙයි කියලා ඔයාලා බයයි. ඒ නිසා දරුවා ක්‍රමවත් කරන්න ඔයාලා මහන්සි වෙනවා. ඒ ක්‍රමවත් කරන්න කියලා ඉතාලන දරුවට උගන්වනවා. දරුවා ගැන හොයනවා, බලනවා, විමසනවා, කතා කරනවා, ඇස්මානී තියාගන්න හදනවා. ඒ හැම එකකින්ම බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඒ හැම එකකින්ම බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලන්ගේ සිතේ සතුට. එහෙනම් අපි ආසා කරන්නේ අපේ සිතේ සතුටට පමණයි. අපි ආසා කරන්නේ අපේ සිතේ සතුටට විතරයි. කෙනෙක් කියන්න පුළුවන්. ඒකනේ අර මල්ලිකා බිසවගෙන් රජුරෝ ඇහුවලුනේ, මල්ලිකා වැඩියෙන්ම ඔයා කැමති කාටද? එතකොට ඇයි කියන්නේ? කොහොමද? මම කැමති මට. මං ඉච්චර කැමති නෑ කාටවත්. රජතුමනි, මම ආසා කරන්නේ මට. මේ මේ අම්මලා කියයි නෑ නෑ හාඳුරුනි, මට මොනවා වුණත් කමන්නේ. මම එහෙම හිතන්නේ. මගේ දරුවන්ට යන කලදසාව ගැන මං හරි සංවේදී. ඒ සංවේදී වෙන්නේ ඔයාලගේ සතුට නැති වෙයි කියලා බයට. ඔයාලගේ සිත තුළ ඇති වෙන සම්තෘප්තිමත් භාවය අහිමි වෙයිදෝ කියන බයකින් තමයි ඔයාලට දරුව ගැන හොයන්න, බලන්න, විමසන්න, කවන්න, පොවන්න, නාවන්න, අන්දන්න, පළඳන්න වෙලා තියෙන. ඒකනේ යාළ මිනිස්සු කියන්නේත් එහෙමනේ. අනේ මට මැරෙනකොට සතුටින් මැරෙන්න තිබ්බොත් ඇති. මට සතුටින් S2 පියාගන්න පුළුවන් නම් ඇති, ඒ විදිහට උඹලා හිටියා නම් ඇති. එහෙනම් යාළ හොඳට ඉන්න එක නෙමෙයි මට සතුටින් මැරෙන්නයි මට ඕන. එහෙනම් පින්වත්නි, ලෝකේ එකම එක දෙයක් මතක තියාගන්න. මිනිස්සු ප්‍රේම කරන්නේ තමන්ට. මිනිස්සු ආසා කරන්නේ තමන්ට. මිනිස්සු ආසා කරන්නේ නැහැ ගෙවල් වලට. ගෙදරක් හදාගත්තම එයාට සතුටුයි. එයාට සතුටු හිතෙන විදිහට එයා ගේ හදාගන්නවා, ප්ලෑන් කරනවා. එයාට සතුටු විදිහට එයා හදාගන්නවා. ඉතින් තමන්ගේ ආස්වාදයේ බලාගෙන ලෝකයා මොනවද නොකරන්නේ? එයා යාගේ ආස්වාදයේ වෙනුවෙන් ඕන දෙයක් එයා කරයි. එච්චරට එයා යාගේ ආස්වාදයට ආසා කරනවා, රුචි කරනවා, කැමති. මෙන්න මේ යථාර්ථය දැක්කොත් විතරයි එයා සංසිඳෙන්නේ. ඇයි? එතකොට එයාට පේනවා ලෝකයත් එක්ක කෝලහල කරන්න දෙයක් නැහැ. මේ මගේ ඇතුලේ විසඳාගත යුතු අභ්‍යන්තරික ප්‍රශ්නයක් තියෙනවා. ඇයි? කඳුල හෝ සෝසුසුම් හෝ සිනහව හෝ මගේ චින්තන ධාරාව තුළ පැන නගින තත්ත්වයක් මිසක් ලෝකේ වග කියන්න ඕන තත්ත්වයක් නෙමෙයි කියලා දකින්න එකයි ඔයාලා පළවෙනියෙන් කරන්න ඕන. මොකද්ද ඔයාලා පළවෙනියෙන් කරන්න ඕන? පළවෙනියෙන් කරන්න ඕන ලෝකය කියන්නේ පැටලිලි සහගත තැනක් නොව, ලෝකය කියන්නේ සංසිද්ධිය. සංසිද්ධිය මේ ගස් කොළන් වල පළදරන එක සංසිද්ධියක්. මිනිසුන්ගේ ස්වභාවය ඒ පුද්ගලයාගේ සංසිද්ධි. වැඩන්නේ පැටලිලා. ලෝකෙට ඇඳුම් අඳින්න යන්න එපා. ලෝකෙ බාගෙට ඇඳගෙන නම් ඉන්නේ, ඉතින් අපි මොනවා කරන්නද? එතකොට අසිෂ්ඨයිනි කියලා ඔගොල්ලෝ කියාවි. සංස්කෘතිය විසින් ශිෂ්ට සම්පන්න කරાવી. ඒ රටේ හැදිච්ච සංස්කෘතියක් තියෙනවනේ. ඒ සංස්කෘතිය විසින් ශිෂ්ට සම්පන්න කරා. ඕගොල්ලෝ බලෙන් මැදිහත් වෙන්න එපා ලෝකෙට ඇඳුම් අඳින්න. මේ අපිට ලැබිච්ච සංස්කෘතිය ගැන අම්මා තාත්තා දරුවට උගන්නලා ඒක ඒ සංස්කෘතියට අදාළ විදිහට දරුවෙක් සකස් කරන එක අම්මගේ වගකීමක්, දරුවගේ වගකීමක්, මේ දෙමව්පියන්ගේ වගකීමක්. හාමුදුරුවෝ පොදුවේ එහෙම අනුශාසනා කළාට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ওই පින්නතුල්ලා පොදුවේ එක දෙයක් තේරුම් ගන්නට. මොකද්ද? මට ලෝකෙට ඇඳුම් අඳනවට වඩා ලොකු වැඩක් තියෙනවා කරගන්න. ලෝකෙට ඇඳුම් අඳනවට වඩා මට වැඩක් තියෙනවා. මොකද්ද? ප්‍රඥාවෙන් මගේ අභ්‍යන්තරය අවබෝධ කරගන්න එක. ප්‍රඥාවෙන් මගේ අභ්‍යන්තරය අඳුනගන්න එක. ප්‍රඥාවෙන් මගේ අභ්‍යන්තරය තේරුම් ගන්න එක. ඒක මම කරන්න ඕන. ඒක මට කරගන්න වෙනවා. ඒක මට කරගන්නම වෙනවා. විසඳුමක් නෑ මට. එතකොට දැන් අපි කරන්නේ ලෝකේ අඩුපාඩු වහන්න හදනවා. තේ අඩුපාඩු වහන්න ගින් අපි හිතනවා ලෝකෙට මහ යහපතක් කරන්න ඕන කියලා. මා විශාල වෙනස්කම් එළිය කරනවා. එකතු වෙලා සමහර අය පාරවල් හදනවා. සමහර අය බෝක්කු හදනවා. සමහර අය ගෙවල් හදලා දෙනවා. සමහර අය හරක් නිදහස් කරනවා. ඔය වගේ ඉතින් ලෝකෙ නැති වැඩනේ අපිට තියෙන්නේ. එතකොට කෙනෙක් කියන්න පුළුවන් අයිප් කෙන් පාරක් හදන එක හොඳ නැද්ද? හරකෙක් නිදහස් කරන එක හොඳ නැද්ද? ඉතින් හොඳයි. ඉතින් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. බුද්ධ ශාසනේ කියන්නේ අපිට ලෝකෙට යහපතක් කරන්න බෑ කියලා. ඊට පස්සේ අපි උද්ඝෝෂණ කරනවා. එතකොට එයා අමනාප ලෝකයට විරුද්ධව එයා එරෙහිව නැගිටිනවා. එයාට තේරෙන්නේ නැහැ මගේ ඇතුලින් මේ අමනාපකම එන්නේ ඇයි කියලායි මම හොයන්න ඕනේ. ඒක තේරෙන්නේ නැහැ. මනාප ලෝකයේත් එයාට උද්ඝෝෂණ නැහැනේ. දැන් කුකුල් මස් කන කෙනා කුකුලන්ට එරෙහිව වර්ජන උද්ඝෝෂණ කරන්නේ නැහැනේ. හැබැයි හරකුන්ට එරෙහිව බෝඩ් එක උසගත්තට මේ ලෝකේ කුකුළු මිලියන ගාණක් මැරෙනවනේ දවසට. කවුරුවත් බෝඩ් උසගන්නවද? මේ කුකුලන්ට සාධාරණ ඕන කියලා කරන්නේ නැහැ. එහෙනම් එයා ruci කරන ලෝකයේ ඇතුලේ, එයාගේ ආස්වාදයට හරියන ලෝකයේ ඇතුලේ ලෝකේ සාවද්දයිද නිර්වද්දයිද කියලා අපිට වැඩක් නැහැ. දැන් අපි කියන්නේ කුකුලන්ට එරෙහිව හේට උද්ඝෝෂණ කරන්න කියලා නෙමෙයි. කුකුලන්ට එරෙහිවවත්, ගවයන්ට එරෙහිවවත්, වෙනත් කවර සතෙකු අලින්ට එරෙහිවවත් උද්ඝෝෂණ කරන එක කිසි තේරුමක් නැහැ. ඇයි? ලොකුම කෝලහලය මේ මනාපමනාප වශයෙන්, ruci අරුචි වශයෙන් සිත තුළ පැන නගින ඇතුලාන්තයේ තුල ගොඩනැගෙන නාම සංස්කාර. ඒව ඇති වෙන නැති වෙන ස්වરૂපයේ දිහා බලන එක. එතකොට කෙනෙක් කියන්න පුළුවන් ඇයි ලෝකේ සන්ත අලින්ට රෙහිව උද්ඝෝෂණ කරන එක හොඳ නැද්ද? අලින්ට අසාධාරණයක් වෙනවා. දන්වැල් දාලා ගැට ගහගෙන යනවා. එවන් පින්වත්නි, ලෝකේ යම් සතෙක්, ලෝකේ යම් ජීවියෙක් උපදින්නේ එයා විසින් කරගත්ත සංස්කාරයන්ට අනුව. ගවයෙක් විදියට අපි උපද්දවන්න කෙනෙකුට සංස්කාර බාර දුන්නේ නැහැ. අපිට කෙනෙක්ගේ වෙනුවෙන් අපි සංස්කාර හැදුවේ නැහැ. ඔයාලට ඔයාලගේ දරුවා වෙනුවෙන්වත් සංස්කාරයන් සූදානම් කරන්න බෑ. තම තමා තුළ ගොඩනැගෙන අභිනිවේෂයන්ගේ පරිමාව, තණ්හාවේ ප්‍රමාණය, බැඳෙනිකේ ප්‍රමාණය විසින් නන්දති, සතුටු වෙන විදිය, අභිනන්දති, අතිශය සතුටු වෙන විදිය ලෝකයේ ඇතුලේ අභිවදති. ඒක ඇතුළේ කතා කරන විදිය, අජ්ජෝසාය තිට්ටති, එයා ඒ ලෝකෙට බැසගෙන ඉන්න විදිය විසින් එයා තුළ සංස්කාරයන් රැස් කරනවා. එයා තුළ සංස්කාර ගොඩනැගෙන ඒ සංස්කාරයන් විසින් එයාගේ පාර තීරණය කරලා කොයි පැත්තටද යන්නේ කියලා තීරණය කරලා. එයාගේ දිසාව තීරණය කරලා. එයාගේ පැතිකඩ තීරණය කරලා. ඉතින් දිසාවට එයා වැටුනේ එයාගේ නන්දනේ ප්‍රමාණයට, අභිනන්දනේ ප්‍රමාණයට, බැසගෙන සිටීමේ ප්‍රමාණයට, අජ්ජෝසාය තිට්ටති, එයා ඒක ඇතුලේ සිතින් කයින් වචනින් රැස් කරගත්ත කර්මීය ප්‍රමාණයට, ඒ කර්මීය ප්‍රමාණයට ලැබිච්ච ජීවිතේ වෙනුවෙන් අපිට ලොකු දෙයක් කරන්න බෑ. අපිට ලොකු දෙයක් කරන්න බෑ. අපි හිතන්නේ ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා. එහෙම කරන්න බෑ. හැබැයි අපිට එකම එක දෙයක් කරන්න පුළුවන්. මොකද්ද? දුක අවබෝධ කරන එක. හරකෙක්ගේ ජීවිතය ඇතුලේ දුක අවබෝධ කරන්න. අලියෙක් දැක්කාම ඒ අලියගේ ජීවිතය ඇතුලින් දුක අවබෝධ කරන්න. දුක අවබෝධ කරන්න. එතකොට මේ දුක මේ විදිහට තිරිසන් ලෝකෙට වැටුණොත්, තිරිසන් ලෝකයේ කියලා කියන්නේ සතර අපායට අයිති තැනක්. තිරිසන් ලෝකය කියන්නේ සතර අපායට අයිති තැනක්. ඇතෙක් වුණත් ඉන්නේ සතර අපායේ. සතර අපායට සාධුකාර දෙන කෙනෙක් වෙන්න එපා. ඇතා කියන්නේ අභිමානවත් සතෙක් විදිහට ඔයාලා දකින්න ඕනේ නිවන් මාගෙදී. ඇතෙක් අයිති සතර අපායට. කොච්චර දාලා තිබ්බා. එයා අයිති සතර අපාය. එයාට සතර අපාය ඉපදෙන්න උණයි ඇයි? එයාට එයාගේ සීලය දුර්වල වෙච්ච නිසා සසර. කරඬුව අරන් යනවා වෙන්න පුළුවන්. ඇතාගේ පිටේ කරඬුව බැඳලා තියනවා වෙන්න පුළුවන්. පාවඩ දාලා මිනිසු පිළිගන්නවා වෙන්න පුළුවන්. ඉන්නේ සතර අපායනේ. ඇතෙක් සතර අපායට වැටුනේ ඇයි? සතර අපායට වැටුනේ පින්වත්නියගේ සීලය දුර්වල වෙච්ච නිසා, එයාගේ සමාධිය දුර්වල වෙච්ච නිසා, එයාගේ ප්‍රඥාව දුර්වල වෙච්ච නිසා, එයාගේ කුසලයේ දුර්වල වෙච්ච නිසා, එයාගේ මෛත්‍රිය දුර්වල වෙච්ච නිසා, එයාගේ විදර්ශනාව දුර්වල වෙච්ච නිසා, දුර්වල වෙච්ච නිසා. එතකොට එයා දුර්වල වුණොත් ලෝකේ සාධුකාර දුන්නත් දළදා වහන්සේ හෝ වෙනත් ධාතුන් වහන්සේ නමක් එයා වැඩම කරන්නට එයාට ලැබුණත් එයාට කවදාවත් සත්‍ය අවබෝධය කරා යන්න බෑ ඒ ජීවිතේ. එහෙනම් මතක තියාගන්න, සීලය ඔයාලා මෙන්න මේකයි පෙරහැර බලලා දකින්න ඕන. සීලය, සමාධිය, ප්‍රඥාව, කුසලය, මෛත්‍රිය, විදර්ශනාව දුර්වල වුණොත් බුදුරජාණන් වහන්සේගේම ශ්‍රී ශරීරයේ ළඟින්ම සිටියත්, ලෝකේ ප්‍රශංසා කළත්, එයාට චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න බෑ නේද කියලා කරඬු අරන්ගෙන ඇතාගේ ඇතුලෙන් ඔයාලා දකින්න ඕන. ඒ කමඨහන තමයි දකින්න ඕන. ඒ කමඨහනයි අපි දකින්න ඕන. ඒකේ ඊට වඩා ගන්න මුකුත් නැහැ. ඔච්චරමයි ගන්න තියෙන්නේ. ඒ වෙනුවෙන් අපිට ලොකු දෙයක් කරන්න නැහැ. ඒ නිසා පින්වත්නි, ඔය පින්නතුන්ලාට තියෙන්නේ ඔය පින්නතුන්ලා තුල අවබෝධයක් හදා ගන්නවා මිසක්, ඔය පින්නතුන්ලාට තියෙන්නේ ඔය පින්නතුන්ලා තුල අවබෝධය තුල ශක්තිමිනවා ශක්තිමත් වෙනවා මිසක් අන් කවර දෙයක්වත් නෙමෙයි. ඒ නිසා පින්වත්නි, ජීවිතේ හොඳට දකින්ද අපි මේ ලෝකයෙන් උරගානකොට ලෝකේ උරගාන්න අපි ආසා කරන්නේ ඒ ලෝකයෙන් ලැබෙන ආස්වාදයට අපි ආසා කරන නිසා මිසක් වෙන මොකටවත් නෙමෙයි. එතකොට ඒ ආසා කරන්නේ, එයා ආසා කරන්නේ ලෝකයටද එයාගේම సంతාණයටද? සාමාන්‍ය ලෝකයේ කෙනෙක් ආසා කරන්නේ ලෝකයටද එයාගෙම ඇතුළාන්තයටද? එයාගෙම ඇතුළාන්තයට. ඒ නිසා අපගේ බුදුරජාණන් වහන්සේ වදාලා මෙහෙම දෙයක්, මහණෙනි, ලෝකයද ලෝක සමුදයද ලෝක නිරෝධයද ලෝක නිරෝධගාමිනී පටිපදාවද? මහණෙනි, මම පණවන්නේ බඹයක් පමණ වූ ඔබගේම සවිඥානික කලේබරයටයි කියලා වදාලේ ඒකයි. බඹයක් පමණු අපේ අභ්‍යන්තරයේමයි මහණෙනි ලෝකයේද සමුදේද නිරෝධයේද මාර්ගයේද පණවන්නේ. ඒ බඹයක් පමණු කලේබරයේ දෙස බලාගෙන සිටීමෙන් තමයි ලෝක නිරෝධය කරා යන්නේ. ඒනම් බුද්ධ ශාසනයේ නාමයෙන් ඔය පින්නතුන්ලා ලෝකය අහුලන්න එපා. නිවන් දකින්න යන්න තැනක් නෑ තවත්. ඒ සමහර අය තායිනෝ නිවන් දකින්න ඉන්දියාව යන්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච සතර ස්ථානෙවත් වන්දනා කරන්න ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේත් වදාළනේ ධර්ම සංවේගය උපදව ගන්න කියලා. පින්වත්නි, අවබෝධයේ තියෙන సంతානිය තුල අවබෝධයේ තියෙන ලෝකෙ කොහෙවත් නෙමෙයි. කොහේ ගියත් කොහේ නොගියත් Tamanගේ సంతානිය අවබෝධ කරනකන් එයාට සත්‍ය අවබෝධය කරා යන්න බෑ. ඒතර సంతානිය ස්වභාවය විතරයි අවබෝධ කරගන්න තියෙන්නේ. ඉතින් මේ ස්වභාවය අවබෝධ කර ගැනීම කියන එක හැමෝටම රුචි නෑ. එහෙනම් පින්වත්නි, වටින්නේ වටිනාකම කියන්නේ ලෝකයේ පැත්තේ තියෙන දෙයක් නොව තමන්ගේම సంతානිය තුල පැන නගින තත්ත්වය. ඒ තමන්ගේ సంతානිය තුල පැන නගින විවිධ ස්වરૂපයන් තියෙන. එන්නේ ස්වરૂපයන්ට අපි ආසා කරනවා. ඒ ස්වરૂපයන්ට හරියන ලෝකයටත් ඒ නිසා අපිට ආසා කරන්න වෙලා තියෙනවා. එච්චරයි. හොඳට මතක තියාගන්න, අපි කැමති අපේ సంతානිය තුල ගොඩ නැගෙන නානාවිධ විවිධාකාර ස්වરૂපයන් තියෙනවා. නොඑක් ස්වરૂපයන් අපි තුල තියෙනවා. ඒ නොඑක් ස්වરૂපයන් අපි තුල තියෙන නිසා ඒ ස්වરૂපයන්ට තමයි අපි ආසා කරන්නේ. ඒ ස්වરૂපයන් කියන්නේ ලෝකෙට අයිති දෙයක් නෙමෙයි. එයාගේ ඇතුළාන්තයේ තුල අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා පැන නගින තත්ත්වය. එතන අවිද්‍යාව නැත්තම් එයාට ඒ ස්වરૂපේ ලෝකයේ தત્ත්වය විදිහටම තේරෙනවා. එයාගේ ඇතුළාන්තයේ தત્ත්වය විදිහට තේරෙනවා. දැන් මේ දෙකම තේරෙන්නේ නැහැ දැන් අවිද්‍යාව ක්‍රියාත්මක වෙනකොට. එයා හිතාගෙන ඉන්නවා අභ්‍යන්තර ස්වરૂපේට ලෝකේ වගේ කියනවා. ලෝකයේ ස්වરૂපේට මට අභ්‍යන්තරේ බලපානවා. අභ්‍යන්තරේ ලෝකයේ ස්වરૂපේට බලපෑම් කරනවා. ලෝකයේ ස්වરૂපේ අභ්‍යන්තර ස්වરૂපේට බලපෑම් කරනවා කියලා එයා ඉතින් හිතාගෙන ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? එයා ලෝකයේ ස්වરૂපයත් වෙනස් කරන්න හදනවා අභ්‍යන්තරයට හරියන විදියට. අභ්‍යන්තරේ වෙනස් කරගන්න හදනවා ලෝකයට හරියන විදියට. අභ්‍යන්තරේ වෙනස් කරගන්න ඕනේ ඇතුළාන්තේ. හැබැයි ඒක ලෝකයට හරියන විදියට නෙමෙයි. මම මෙහෙම හිතන්නේ ඔයා කැමතිනේ මෙහෙම හිතනවට. මම මෙහෙම කතා කරන්නේ ඔයාලා කැමතිනේ මම මෙහෙම කතා කරනවට. මම මෙහෙම වැඩ කරන්නේ. අනේ මම මෙහෙම වැඩ නොකළොත් ඒක දරුවන්ට හොඳ නැහැ. බිරිඳට හොඳ නැහැ. ස්වාමියාට හොඳ නැහැ. අපේ නම්බුවට හොඳ නැහැ. කිය කියා එයා සම්පූර්ණ ලෝකයේ මත එයාගේ ස්වરૂපයන්, එයාගේ චර්යාවන්, එයාගේ හැසිරීම් වෙනස් කර කර මහන්සි වෙනවා. නමුත් එයාට පින්වත්නි ලෝකයට ඇත්තම කතාව කියන්නේ ලෝකයේ ස්වરૂපයට Tamanගේ ස්වરૂපය අතර පවතින අන්තර් සම්බන්ධය අවිද්‍යාසහගතව ගොඩනැගිච්ච එක. ලෝකය ඔබගේ సంతාණයට වගේ කියන්න ඕනේ. ඔබේ సంతානිය ලෝකයට වගේ කියන්න ඕනත් නැහැ. ලෝකේ වගේ කියන්න ඕනත් නැහැ. ඒ වගේ කියන්න ඕන කියලා හිතුණාට පස්සේ ඔයාලා මොකද කරන්නේ? එළිය වෙනස් කරනවා හරියට. ඔයා මෙහෙම ඉන්න ඕන, මෙහෙම කතා කරන්න ඕන, මෙහෙම වැඩ කරන්න ඕන. ඒ කියන්නේ ඔයා ඔහොම කතා කළොත් එහෙම තාත්තට කේන්තියයි, අම්මට කේන්තියයි, ඔහොම වැඩ කළොත් අම්මට කේන්තියයි. අම්මලා කියන්නේ කොහොමද? පුතා මාව කේන්ති ගසන්න එපා. ඔයාවම කතා කළොත් මට කේන්තියයි. ඔයාවම කතා කළොත් තාත්තට කේන්තියයි. උඹ වැඩ කළොත් අම්මට කේන්තියයි කී කියයි. ඒතර අම්මගේ හිතේ ඇති වෙන දෝමනස්සේ තාත්තගේ හිතේ ඇති වෙන දෝමනස්සේ නිකන් දරුවා හැදුවා වගේ එකක් නෙමෙයිද පේන්නේ? දරුවා හැදුවා වගේ එකක්. ඉතින් ඒ කියන්නේ එළියේ දරුවා సంతානියට අභියෝග කරනවා වගේ පේන්නේ අවිද්‍යාවට. సంతානිය තුල පැන නගින తত্ত্বය ඒ තැන ස්පර්ශය නිසා ඇති වෙලා ස්පර්ශය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යන එක. ලෝකයට දුන්න වටිනාකම මත පවතින එක. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ඇටියට ඔය පින්නතුලා දක්ත වෙන්න ලෝකයට වගකීම් වටිනාකම දෙන්න එපා. ලෝකයට වටිනාකම නම් දෙන්න එපා පින්නත්. ඇයි? ලෝකයට වටිනාකම දුන්න එකම එක මිනිස්සෙක්වත් ඒ වටිනාකම දුන්න ලෝකේ අරන් ගිහින් නැහැ. ලෝකේ මෙහි ඉතුරු කරලා ගිහින් තියෙන්නේ. ඔයාලා වටිනාකම දුන්න එකම එක දෙයක්වත් අරන් යන්න පුළුවන්ද? වටිනාකම් දුන්න මොකුත් අරන් යන්න බෑ. වටිනාකම් දුන්න ඔක්කොම මෙහි තියලා යන්න වෙනවා. ඉතින් ලෝකෙට වටිනාකම් දෙන පරිමාව විසින් ඔබේ ගමන් මඟ තීරණය කරනවා. බලන්න කොච්චර අවදානමක්ද කියලා. ඔබ ලෝකෙට වටිනාකම දෙන විදිහ, වටිනාකම දෙන පරිමාව, වටිනාකම දෙන ආකාරය ඔබේ දිසානතිය, ඔබේ ගමන් මඟ තීරණය කරනවා. වටිනාකම දෙන ඇයි වටිනාකම දුන්න ලෝකයේ වටිනාකම දෙන එකට අපි කියන්නේ උපාදානෙන්නේ. උපාදාන පත්‍ය බව වටිනාකම දුන්න ලෝකය වටිනවා කියලා හිතාගෙන ඉන්නේ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා. ඒ අවිද්‍යාව මත පිහිටලා එයාට පුද්ගල දෘෂ්ටියෙන් එයාට ඒ වටිනාකම් දුන්න ලෝකේ පරිස්සම් කරන්න සැලසුම් කරන්න වෙලා, වටිනාකම් දුන්න ලෝකේ ආරක්ෂා කරන්න එයාට වැඩ කතා කරන්න වෙලා, වටිනාකම් දුන්න ලෝකේ ගැන එයා කල්පනා කරන්න ආසයි නන්දති. එතකොට එයාගේ සිත සතුටටපත් වෙනවා, අභිනන්දති. ඒව ගැන තවදුරටත් කල්පනා කරනකොට, ඒවයින් කරන්න පුළුවන් දේවල් ගැන කල්පනා කරනකොට, ඒ වටිනාකම් දුන්න ලෝකයේ පිළිබඳ විමසා බලනකොට අභිනන්දති. ආතු අතිශයින් සතුටු වෙනවා එයාගේ සිත. ඒකයි මිනිස්සු රැස් කරන්නේ. මතක තියාගන්න පින්වත්නි, එළියේ ලෝකේ රැස් කරනකොට එයා ඇතුළෙත් රැස් කිරීමක් කරනවා. ඒ ඇතුළ රැස් කරන එකට අපි කියන්නේ අභිසංස්කාර කියලා. පින්වත්නි, මේ රැස් කිරීම කියන එක නන්දති අභිනන්දති කියන එක මත ගොඩ නැගෙන එකක්. නන්දති කියන්නේ සතුටු වෙනවා, අභිනන්දති කියන්නේ අතිශයින්ම සතුටු වෙනවා. එතකොට නන්දති අභිනන්දති කියන එක තමයි එයාගේ අභ්‍යන්තරය තුල කෙලෙස් ගතිය. ඉ නන්දති අභිනන්දති කියන ස්වභාවය නිසා මොකද වෙන්නේ? නන්දති අභිනන්දති නිසා අභිවදති, අන්න කර්ම රැස් වෙන්න ගන්නවා. අජ්ජෝසාය තිට්ඨති, ඒ ලෝකේ මත එයාට බැහැගෙන කල්පනා කරන්න හිතෙනවා, වැඩ කරන්න හිතෙනවා. අජ්ජෝසාය තිට්ඨති. එතකොට උප්පජ්ජති නන්දි, එතකොට තමා තුල නන්දිය හට ගන්නවා. ඒ නන්දිය නන්දිසාගතකම විසින් අනාගත ජරා මරණයන්ගේ ප්‍රමාණය තීරණය කරනවා. ප්‍රමාණය තීරණය කරන දැන් මම දන්නේ මේක ඔයගොල්ලන්ට කොච්චර තේරෙනවද කියලා. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මොකද කරන්න ඕන? එයා පළවෙනියෙන් කරන්න ඕන මේ సంతාණය තුල පැන නගින මනෝභාවය, මනෝභාවය ලෝකේ අවුලක් නොවන බව. එහෙනම් කුමක අවුලක්ද? අවිද්‍යාවේම අවුලක් බව. අවිද්‍යාව ඇතුලේ ස්වභාවයෙන්ම ඇතුලේ ක්‍රියාත්මක වෙන නිසා එයා හිතනවා තමන්ගේ ඇතුලේ අවිද්‍යාව වැඩ කරන නිසා, අවිද්‍යාව තමන්ගේ ඇතුළාන්තය තුළ ක්‍රියාත්මක වෙන නිසා එයා හිතනවා. මොකක්ද එයා හිතන්නේ? එයා හිතනවා අවිද්‍යාව තමා තුළ ක්‍රියාත්මක වීම නොව ලෝකයේම ප්‍රශ්නයක් බව. එයාට තමන්ගේ අවිද්‍යාව පේන්නේ, තමන්ගේ අවිද්‍යාව පේන්නේ. එයා හිතනවා මගේ ඇතුලේ මෙහෙම ඇලෙන කමක්, ගැටෙන කමක්, මුලා වෙන කමක්, සතුටු වෙන ක්‍රමක්, අතිශය සතුටු වෙන ක්‍රමක්, ඒ බඳු ලෝකයට බැසගෙන ඉන්න කමක් තියෙන්නේ, ඒ බඳු ලෝකයක් එළියේ තියෙන නිසා කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? එයාට ඇතුළ ගැන කිසිම සංවේදීකමක් නැහැ. එයාට හරි සංවේදීකමක් එනවා එළිය ගැන. හරි උනන්දුයි. එළිය ගැන පුදුම උනන්දුවක් එයාට තියෙන්නේ පින්වත්. හරි උනන්දුයි. එළිය ගැන මහ පුදුම උනන්දුවක් එයාට තියෙන. ඉතින් එළිය ගැන යා හරි උනන්දුව වැඩි නිසාම මොකද වෙන්නේ? එළියත් එක්ක හැප්පෙනවා. එයාට ඕන විදිහට එළිය තියාගන්න හදනවා. එයාගේ එළිය ලෑස්ති කරපු ගමන් හිත වෙනස් වෙනවා. ආයෙ හිත වෙනස් වෙනවා. එතකොට වෙනස් තුනු හිතට හරියන්න ආයෙ ලෝකේ හදනවා. ආයෙ ලෝකේ ඒ ලෝකේ හදාද ඉන්නකොට හදාද ඉන්නකම ඇතුළෙම සිත වෙනස් වෙනවනේ. වෙනස්ම ආයෙ ලෝකේ හදනවා. ගෙවල් වල උනත් ඒකනේ, සිමෙන්ති දාපු මිනිසුන්ව ටයිල් අල්ලන්න හිතෙනවා. ඒක ගලවලා ආයෙ මොන හරි කරන්න හිතෙනවා. සුදු පාට නම් ගාලා තියෙන්නේ, තව වෙන පාටක් ගන්න හිතෙනවා. ජනේලේ හරි වෙනස් කරන්න හිතෙනවා. දොර හරි තියෙන පැත්ත වෙනස් කරන්න හිතෙනවා. හරියට යාට වෙනස් කරන්න හිතෙනවා. හරියට යාගේ ජීවිතේ වෙනස් කරන්න හිතෙනවා. වෙනස් කරන්න හිතෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒ වෙනස් කරනකොට වෙනස් කරන්න කලින්ම සිත පෙරලෙනවා. එතන අපිට අවබෝධ කරන්න තියෙන එක දෙයයි, මට තියෙන පෙරලෙන සිතක්. පෙරලෙන සිතක් තියෙනකොට ලබන මාසෙට හරියන විදිහට මං කොහොමද ලෝකෙ සංවිධානය කරගන්නේ? මිහිම පෙරලෙන සිතක් නම් තියෙන්නේ මගේ සිතට හරියන්න අනාගත ලෝකයක් මං කොහොමද මවාගෙන තැලසුම් කරගන්නේ? සිත හැම වෙලාවකම පෙරලෙනවා නම් එතකොට එයාට මේ අபிසංස්කාරයන්ගෙන් ගැලවෙන්න, මේ නන්දියෙන් ගැලවෙන්න තියෙන එකම දෙයයි, එකම එක දෙයයි ඔයාල කරන්න ඕන. ඔයාලගේ සිත පෙරලෙන බව අවබෝධ කරගන්න. එච්චරයි. හරිම ලස්සනයි බුද්ධ ශාසනයේදී. පෙරලෙන බව අවබෝධ කරන්න අවබෝධ කරන්න නන්දති. එයා අඩුවෙන් සතුටු වෙන්නේ ලෝකේ. අභිනන්දති. එයා අතිශයින්ම සතුටු වෙන්නේ ලෝකේ. අභිවදති. යාට ලෝකේ ගැන කතා කරන්න ඕනේ නැහැ. අජ්ජෝසාය තිට්ට. එයාට ලෝකේ බැසගෙන ඉන්න ඕනේ නැහැ. බැහැගෙන ඉන්න යාට ලෝකයක් අහුවෙන්නේ නැහැ. එයා දන්නවා බැහැගෙන ඉන්න ලෝකයක් සිත පිළිගන්නේ නැහැ. මොකද සිත අලුතෙන් අලුත් අලුත් අරමුණු වෙනකොට සිත ඉතිරි නැතුව නිරුද්ධ වී යනවා. මේ සිත සෑම අවකාශයකදී මොකද්ද වෙන්නේ? ඉතිරි නැතුව නිරුද්ධ වී යනවා. ඒ ඉතිරි නැතුව නිරුද්ධ වී යන බව අවබෝධ කරපු ගමන්ම එකම සිතක් පවතිනවා කියලා විශ්වාස කරන්නේ. ඊයේ තිබ්බ සිතමයි අදත් තියෙන්නේ, අද තිබ්බ සිතම හෙට තියෙයි කියලා විශ්වාස කරන්නේ. එහෙනම් පින්වත්නි, නන්දති, අභිනන්දති, අභිවදති, අජ්ජෝසාය තිට්ඨති, උපජ්ජති, නන්දි කියන මේ තසර හදන සසර නිර්මාණය කරන ගති ඕක. නන්දති ලෝකෙන් සතුටු වීම, අභිනන්දති ලෝකෙන් අතිශයින් ගොඩක් සතුටු වෙන එක, අභිවදති ලෝකෙන් සතුටු වෙනවා කියලා කතා කරන එක. නන්දති අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති, මට ආසාදේ ගේන ලෝකයක් තියෙනවා කියලා ඒ ලෝකෙට බැහැගෙන ඉන්න එක, ලෝකේ වෙනස් කරන්නම දඟලන එක, මාංශ වෙන එක, පොරකන එක, ලෝකයක් එක්ක කෝලහල කරන එක, ලෝකයක් එක්ක අරගල කරන එක. අජ්ජෝසාය තිට්ඨති. මේ මට්ටම ඇතුලේ ඔයාලට මොකද්ද අද වෙලා තියෙන්නේ? දුක ඉවර වෙලාද? නෑනි පින්වත්නි, වැඩ ඉවර වෙලාද? මෙතන ඉන්නවනේ බොහොම මැදිවිය පහුනායිනේ ගොඩක් ඉන්නේ. වැඩ ඉවරද දැන් මේ දවස්වල? දැනි මගේ වැඩ ඉවරයිනේ හාඳුනුනේ, දැන් ඉතින් මට මුකුත් කරන්න නෑනේ මේ දවස්වල කියලා නැවතිලාද දැන් ඉන්නේ? නෑනේ. වයසට ගිහින් නැවතිලාද? නෑනේ. නැවතිලා නෑ. නවතින්න බෑ. ඇයි? පින්වත්නි, හොඳට මතක තියාගන්න එක දෙයක්. තමන්ගේ ඇතුළාන්තය අවබෝධ කරනකන් කෙනෙකුට නවතින්න බෑ. යම් දවසක යායාගේ ඇතුළාන්තය අවබෝධ කළාද එදාටයි යා නවතින්නේ. එදාටයි යා නවත්. නැත්තං ඒ තාක් යා ලෝකේ දුවනවා. රාගයේ පදනම් කරගෙන දුවනවා, ද්වේෂයේ පදනම් කරගෙන දුවනවා, නන්දිය පදනම් කරගෙන දුවනවා, ඡන්දේ පදනම් කරගෙන දුවනවා, අභිනිවේෂයන් පදනම් කරගෙන දුවනවා, දුවනවා දුවනවා. ඒ දුවන එක ඇතුළේ යාට තියෙන්නේ කෙලෙස් එක්ක කවලම් වෙච්ච, අවිද්‍යාව මිශ්‍ර වෙච්ච මතකයක්. ඒ මතක ඇතුළ විතරයි දුවන්න පුළුවන්. දිව්වට වැඩක් නෑ. මේ සිත බිඳි බිඳි යනවා, සිත ඇතිවෙමින් නැතිවෙමින් යනවා, ඇතිවෙමින් නැතිවෙමින් යන සිතකට හරියන විදියට ලෝකෙ සංවිධානය කිරීම වනාහි අකුසල් සහගත අධර්ම මාර්ගයේ කියලා කියපු ගමන් යා නවතිනවා. එදාට නවතිනවා. අඟුලිමාල මහරහතන්සි බලන්න, අවිද්‍යා සහගතව අවිද්‍යාව සම්මිශ්‍රණය කරගෙන අවිද්‍යාව ක්‍රියාත්මක වෙන සිතකින් එයාට ලැබිච්ච, අවිද්‍යාවටම ලැබිච්ච මාර්ගෝපදේශනයක් ඇතුළේ එයාගේ සිත තුළ ඇතිවෙච්ච සිතුවිලි සම්තෘප්තිමත් කරන්න කියලා හිතාගෙන, ඒ සම්තෘප්තිමත් කිරීම පිණිස තමා තුළ ගොඩනැගිච්ච විතර්ක කෙලෙස් විචාර මත දෝමනස්සේ එයා දිව්වා ලෝකයට. එහෙම ලෝකයට දුවන එක මහ විශාල අයහපතක්. ඒකින් යහපතක් වෙන්නේ නැහැ. තමන්ට යහපතකුත් නැහැ, ලෝකයාට යහපතකුත් නැහැ. තමන්ටත් ලෝකයටත් යහපත කරන්නේ සංසිඳුණු අය විතරයි. එයාලගේ බැල්මකින්වත් තවත් කෙනෙක්ව පෑරෙන්නේ නැහැ. එහෙනම් ලෝකයේ සංසිඳීම නෙමෙයිද ශ්‍රේෂ්ඨ? එයාගේ බැල්මකින්වත් කෙනෙක්ව අවුල් කරන්නේ නැහැ. බැල්මකින්වත් කෙනෙක්ව අවුල් නොකරන මට්ටමට ගිහි ජීවිතේ හදාගන්න. ලෝකේ නම් ගිනි තියෙන කෙනෙක් වෙන්න එපා. එතකොට දැන් එයා අඟුලිමාල මොකද කළේ? ත්‍යා බොහොම දරදනු කෙනෙක්. සත්‍ය අවබෝධයට ජවයක් තිබ්බ බව ඇත්ත, දරදනුයි. අවිද්‍යාව ඇතුලේ ක්‍රියාත්මක වෙන නිසා ඒකට අරමුණු හම්බුණාට පස්සේ ඒ අරමුණු මත විතර්ක කර කර විචාර විචාරයා දුවන්න පටන් ගත්තා. ඒ දුවන එකෙන් සමාජයේ පුදුම තරම් පෙළෙන්න පටන් ගත්තනේ. අඟුලිමාල ඉන්න කැලෑව මැදින් මිනිස්සු යන්න කැමති වුණේ නැහැ. මිනිසුන්ව බිය ගන්නවන කෙනෙක් වුණා. මිනිසු තැති ගන්නවන කෙනෙක් වුණා. තැති ගන්නවන කෙනෙක් වුණා. එතකොට එයාගේ సంతානිය නොව, එයාගේ ඇතුළාන්තයේ නොව, එයාගේ ප්‍රතිලාභයේ ඵලයට ප්‍රතිචාර දක්වන්න රජ්ජුරු බටවලලු තුනක් යදෙව්වා. අසාර්ථකයි. එනම් මතක තියාගන්න, సంతානිය සංසිඳුවන්නේ නැතුව ඒ අසංසිඳුණු අභ්‍යන්තරයකින්, අවිද්‍යාව ක්‍රියාත්මක වෙන අභ්‍යන්තරයකින්, අවිද්‍යාව මත දෝලණය වුණු අභ්‍යන්තරයකින් ක්‍රියාත්මක වෙන පුද්ගලයෙක්ගේ ඵලයට ප්‍රතිචාර දැක්වීම වනාහි පැලැස්තර ගැසීමක් විතරයි. ස්ථිරසාර විසඳුම సంతානියම විමසා බැලීමයි. රජුරොන්ට సంతානිය පෙනුන්නේ නැහැ. රජුරෝ එයාගේ ඇතුළාන්තය තුළ ක්‍රියාත්මක වෙච්ච අවිද්‍යාව පෙනුන්නේ නැහැ. අවිද්‍යාව නිසා අර කෙලෙස් සහගත අභ්‍යන්තරයකට ලැබිච්ච අරමුණු පතනම් කරගෙන විතර්ක කර කර විචාර විචාර දුවනකමයි යාගේ ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ. ඒක ඇතුලේ ඔය ආයාපත් ප්‍රතිලාභේ මතුවලා තියෙන කියලා රජුරන්ට තේරුන්නේ නැහැ. රජුරෝ ප්‍රතිලාභේ නසන්ට මහන්සි වුණා. හේතු විමාග කරන්න තරම් රජුරෝ ඥාන සම්ප්‍රයුක්ත නැහැ. ඉතින් පින්වත්නි, හේතු වෙනස් කිරියන්නේ නැතුව ඵලය වෙනස් කිරීමට දැරීම විශාල වෑයමක්. ඇයි බටවලුළු තුනක් යොදලත් අසාර්ථකයි. බුදුරජාණන් වහන්සේ තනියෙන් පාත්‍ර සිවුරු දරාගෙන ඒ බිහිතුණු වනාන්තරයට පිටත් වුණා. මිනිසු කෑ ගහලා කිව්වා, ඔබ වහන්සේ වගේ මුනිවරයෙක් ඔය කැලෑවට යන්න එපා. බටවලලු තුනක් යොදලත් පිරිසට බැරි වුණා යව නවත්තන්න. අනේ ඔබ වහන්සේ ගිහිම්මක් කරන්නද? ඔබ වහන්සේ වගේ මුනිවරයෙකුට මොනවා කරන්නද කියලා ලෝකයා කෑ ගහලා කිව්වා. නමුත් උන්වහන්සේ වැඩම කළා. උන්වහන්සේ ගිහින් මොකද කිව්වේ? උන්වහන්සේ වැඩම කරලා කිව්වේ, මම නැවතිලා ඉන්නවා. අනේ ඔයා නැවතිලා නැහැ කියලා. එතකොට යා බැලුවා, මේ ශ්‍රමණයා දුවන ගමන් නැවතිලා කියනවා, නැවතිලා ඉන්න මට දුවනවා කියනවා. මොකද්ද මේ කියන්නේ කියලා ඇහුවාම උන්වහන්සේ කිව්වා, సంతානේ ඇතුළාන්තේ ස්වභාවේ අභ්‍යන්තරය තුළ ක්‍රියාත්මක වෙන විදිය ගැන කිව්වා. අවිද්‍යාව ක්‍රියාත්මක වෙන සිතකට අරමුණු පැන නැගීම ඇතුලේ ඒ අරමුණු තුල සතුටු වෙන්න ගියාම, ඒ අරමුණු ඇතුලේ අරමුණු වලට සාධනීය ලෝකේ සතුටු කරන්න කියලා හිතුවහම, නන්දති අභිනන්දති අතිශයින්ම සතුටු කරන්න ඕන කියලා හිතුණාට පස්සේ, අභිවදති ඒවා ඇතුලේ කතා කිරීම, අජ්ජෝසාය තිට්ඨති සිතින් කයින් වචනින් ඒවා ඇතුලේ බැසගෙන සිටීම තුල යා වාසය කරන තාක්කල් යා කෙලෙස් කෝලහලයට අහුවෙනවා. ඔයා දෝමනස්සේ නඩත්තු කරමින් ඔයාගේ సంతානිය තුළ දෝමනස දකින්න නැතුව දෝමනස්සේට ආරියන ලෝකේ ලෑස්ති කරන්න කියලා ඔයා වේ මහන්සි වෙනවා. ඔයාගේ ඇඟිලි මාලේ කියන්නේ දෝමනස්සේට ආරියන ලෝකේ ලෑස්ති කර ගැනීමේ කතාව කියලා කියනකොට එයා කැමති වුණා සිතේ ස්වභාවය දැනගන්න. බුදුරජාණන්සේ බණ කිව්වා. සිතට වටිනාකම නොදී ඇතිවෙන නැතිවෙන බව දකින්න කිව්වා. සංසිඳී ගියා. හොඳ ශාන්තුවරයෙක් වුණා. සංසිඳුණු මුනිවරයෙක් වුණා. සිත අවබෝධ කළාම එහෙම තමයි. සිත අවබෝධ කරන්න අවබෝධ කරන්න ඇතුළ සංසිඳෙනවා. ඒ නිසා මම ඔය පින්නතුන්ට එකම එක දෙයයි කරා කියන්නේ. සිත අවබෝධ කිරීමෙන් තොරව මේ ජීවිතය අතහරින්න හිතන්න එපා. ඔයාලට මේ ජීවිතයේ සන්ධ්‍යාව මේ ගොඩක් අයගේ. පින්නත්නි, ලෝකේ කොහොම සංග්‍රහ කළත් පීඩාවෙන් නම් ගැලවෙන්න බෑ. එතකොට මෙබඳු සිතක් නම් අපිට තියෙන්නේ මෙන්න මේ සිත අවබෝධ කිරීම පිණිස අවශ්‍ය ක්‍රියාමාර්ග මොකක්ද? ප්‍රඥාව. ඔයාලට තියෙන්නේ ඔබේම සිත දෙස ප්‍රඥාවේ ඉස්සරහින් තියාගෙන බලන්නයි. ලෝකෙ දිහා බලන්න එපා. ලෝකෙ වෙනස් කරන්න එපා. ලෝකෙ උද්ඝෝෂකයෙක් වෙන්න එපා. ලෝකේ වෙනස් කරන කෙනෙක් වෙන්න එපා. කවුද ලෝකේ වෙනස් කරලා සංසිඳිලා තියෙන්නේ? సంతානේ අඳුන ගන්න. ඒ సంతානේ ස්වභාවය අඳුන ගන්න අඳුනා ගන්න වටිනාකම කඩාගෙන වැටෙනවා. වටිනාකම ඉන්නේ. එතකොට සිතේ ස්වභාවය ඇති වෙලා නැති වෙලා යන එක. ඉතින් ඇති වෙන නැති වෙන සිතක ස්ථිරසාර ලෝකයක් කොහොමද ලෑස්ති කරගන්නේ? අද නන්දති අභිනන්දති කියන මට්ටමට හරියන ලෝකේ ලෑස්ති කරගන්නකොට සිත අලුත් අලුත් සතුටු වෙන්න පුළුවන් අරමුණු ඉල්ලා හිටිනවා. අරමුණු ඉල්ලා හිටිනවා. මිනිහෙක් නවතින්නේ නැහැ. පාපැදියක් ගත්ත මිනිහෙක්ගේ හිත ඊළඟට වැඩ කරන්නේ ඒක ගන්නකම් හීනයක් වගේ. ඊට පස්සේ බයික් එකක් ගන්න කියනවා. ඒක අරගෙන ටික දවසක් යනකොට ඒකෙම ටිකක් උඩ එකක් ගන්න කියලා හිතෙනවා. ඊට පස්සේ දිනන දැන් රෝද දෙකකින් ගියා හොඳටම ඇති දැන් තියෙනවා මොකක් හරි කාර් එකක්වත් ගන්න ඕනේ කියලා. ඊට පස්සේ ඒකෙත් පින්වත් නවතීද? මොකක් හරි රෝද හතරක වාහනයක් කරා නවතීද? නෑ පින්වත්නි. ඊට පස්සේ එයා ඊට වඩා ගිහින් එයා මැරෙනකොටත් ඊට වඩා එකක් ඔළුවේ තියාගෙනයි මැරින්නේ. ඇයි? සංසිඳෙන්නේ නැහැ. මේ සිතේ ස්වභාවය තමයි කවදාවත් සතුටු වෙන්නේ නැහැ. කවදාවත් සතුටු වෙන්නේ නැහැ. රැස් කරපු මිනිස්සයාට නවතින්න හිතෙන්නේ නැහැ. මැරෙනකන් ඇති තියෙන ඒවා. නමුත් සංසිඳෙන්නේ නැහැ. සමහර මිනිස්සු ඉන්නවා. අවුරුදු 80ක් විතර වයස. ඒ තවත් බැංකු පොත ගැන හරි උනන්දු. එයාට හොඳටම ඇති තව අවුරුදු 4 5 ඉන්නේ. ඒ අවුරුදු 4-5ට තියෙන ප්‍රමාණය හොඳටම ඇති. ඒත් එයාගේ ඔළුවේ වැඩ කරන්නේ කොහොමද තව බින්දුවක් වැඩි කරන්න කියලා. දැන් තව බින්දුවක් වැඩි කරලා තව අවුරුදු 4කින් මක් කරන්නද? කරන්න දෙයක්වත් නැහැ. මේ සිතේ ස්වභාවය ඒක. හැම වෙලාවකම හැබැයි සිත අවබෝධ කළාට පස්සේ ඒ අවබෝධ කිරීමෙන් තමයි සැබෑ මිහිරියාව සැබෑ ආස්වාදේ සැබෑ සම්තෘප්තිය හිතට එන්නේ. ඔයාලා ඒක දන්නේ නැහැ. සිත හොඳටම සතුටු වෙන්නේ සිත අවබෝධ කරපු දවසට. ලෝකේ සංවිධානය කරපු දවසට නෙමෙයි. අපි හිතාන ඉන්නවා සිත සතුටු වෙන්නේ ලෝකේ සංවිධානය කරපු දවසට කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ අපට වදාලා ලෝකේ සංවිධානය කරනවා වෙනුවට තමන්ගේම సంతානය ඇති වෙන නැති වෙන බව දකින්න කිව්වා. ඒ ඇති වෙන නැති වෙන බව දකින්න එකට අපි මොකද්ද කියන්නේ? ඇති වෙන නැති වෙන බව දකින්න එකට කියන්නේ සම්මා දිට්ඨිය කියලා. ඔන්න ඕකයි සම්මා දිට්ඨිය කියන්නේ. ඇති වෙන නැති වෙන බව දකින්න එකට. එතකොට ඇති වෙන නැති වෙන බව දැකපු කෙනා ඊළඟට මොකද කරන්න ඕන? ඒ ඇති වෙන නැති වෙන බව දැකපු කෙනා දෙවනි පෙළ එයා කරන්න ඕන දෙයක් තියෙනවා. ඇති වෙන නැති වෙන බව දැකලා යා මොකද කරන්න ඕන? ඇති වෙන නැති වෙන බව දකින්න එක සම්මා දිට්ඨිය. ඊට පස්සේ සිත භාවිතා බහුලීකතා. සිත භාවිතා කරන්න පටන් ගන්න ඕන. ඇති වෙන නැති වෙන බව දකින්න එක සම්මා දිට්ඨිය. සිතේ ස්වභාවය අඳුන ගන්න එක සම්මා දිට්ඨිය. මේ ඇතිවීම නැතිවීම පදනම් කරගෙන ඇතිවීම නැතිවීම පදනම් වෙන්නේ කුමක් ඇසුරු කරගෙනද කියලා විභාග කරලා බලන එක. ඒකට තමයි අපි කියන්නේ විපස්සනාව කියලා. ස්වභාවය දැනගන්නවා ඇති වෙන නැති වෙනකම පදනම් වෙන්නේ කුමක් නිසාද? ඇතිවීම නැතිවීම තුල වෙන්නේ කුමක්ද කියලා බලනවා. එතකොට තමයි අපි තුල ඔය හිටලා තියෙන අවිද්‍යාසගත සංජානනයක් තියෙන්නේ. අවිද්‍යාසගතව අඳුනා ගැනීම ටිකක් තියෙන්නේ. ඔය ටික ඔක්කොම කඩාගෙන වැටෙනවා. ඇතිවීම නැතිවීම පදනම් කරගෙන ප්‍රඥාවෙන් විපස්සනාමය අවකාශයකින් විමසා බලනකොට ඇති වෙනවා නැති වෙනවා නම් ඇති වෙනකම නැති වෙනකම ආවේනිකම තත්වේ නම් ඒක මට ඕන විදිහට පාලනය කරන්න බැරි නම් පාලනයක් බෑ. අපේ සිත ඇති වෙන නැති වෙනකම පාලනින් ගිලිහිලා තියෙන අපිට පාලනය කරන්න බෑ. ඒ පාලනය කරන්න බැරිකම ඇති වෙන නැති වෙනකම පදනම් කරගෙන අනිත්‍යයි කියලා දැක්කොත් ඔයාලා තුල ලෝකය ගැන නিত্য සංඥාවක් තියෙනව නේද? ඒක කඩාගෙන වැටෙනවා. නিত্য සංඥාව කඩාගෙන වැටෙනවා. ඔයාලා ඒ වෙලාවෙම මේක දුක්ඛානුපස්සී මේක නම් දුකක් කියලායි නিত্য වශයෙන් පිළිගන්නවත් බැරි නම් ඇති වෙන නැති වෙන කමක් නම් තියෙන එක ඕන ඕන විදියට පාලනය කරන්නවත් බැරි නම් මිබඳු මට්ටමක් ඇතුලේ ජීවත් වෙන්න වෙච්ච එක දුකක් නෙමෙයිද? දුකක් කියලා දැක්ක ගමන් මේ ලෝකේ සුභ සංඥාව කඩාගෙන වැටෙනවා. සුබ වශයෙන් පිළිගත් එකක් තියෙන්නේ. සුබ වශයෙන් අපි පිළි අරගෙන ඉන්නේ. සුබ කියලා කන්නේ නැහැ ලෝකෙ. එනිසා සුබ අලුත් අවුරුද්දක් යෝකුවට වැඩක් නැහැ ඉස්සරහට. සුබ වෙච්ච කිසිම කෙනෙක් සසර ඇත්තේ නැහැ. පිරිනුවම් පෑම දක්වාම සිත හදාගත්ත මිනිහෙකුට අර සුබ කියලා එකක් ලෝකෙ නැහැ. සුබ උදෑසනක් වේවා කියලා කියන එක උදේට කිව්වට කමන්නේ. එහෙම සුබ වෙන උදෑසනක් කිසිවෙකුට උදා වෙන්නේ නැහැ. ඇයි මේ සුබ සංඥාව කඩාගෙන වැටෙන මේක දුකක් කියලා දැක්කාම ඒත් එපා වෙන්නේ නැහැ ජීවිතේ. දැන් කෙනෙක් කියන්න පුළුවන් ඔය විදියට බැලුවාම එපා වෙන්න පුළුවන් නේ. කවදාවත් නැහැ පින්නවත්. ජීවිතේ එපා වෙන්නේ නැහැ. ජීවිතේ එපා වෙන්නේ සුබ වශයෙන් පිළි අරගත්ත ලෝකේ කඩා වැටෙනකොට එපා වෙන්නේ. හොඳට බලන්නකෝ. සුබ වශයෙන් නිත්‍ය වශයෙන් පිළිගත්ත ලෝකේ වෙනස් වෙනකොට කඩාගෙන වැටෙනකොට නේ අපිට කඳුල උපදින්නේ. අඬන්න වෙන්නේ. කෑ ගහලා අඬන්න වෙන්නේ. ඉතින් කෑ ගහලා අඬන ඔයා කෑ ගහලා අඬනකොට ගමි ඔක්කොමත් කෑ ගහලා අඬනවද? නෑනේ. ඇයි? එයා ඔයා නිත්‍ය වශයෙන් සුබ වශයෙන් ඔයා පිළි අරගෙන හිටියට ඒ ගමියයි ඒක පිළි අරගෙන නෑ. ඒකයි ඔයා අඬද්දී ගමියයි හිනා වෙන්නේ. එතකොට ඔබ අඬද්දී ගමේ හැම දෙනාම හිනා වෙන්නේ ඇයි? ඔයා සුබ වශයෙන් නිත්‍ය වශයෙන් ලෝකේ පිළි අරගෙන හිටියට නිත්‍ය වශයෙන් සුබ වශයෙන් ඔයා ඒක පිළි අරගෙන හිටියට ලෝකයා ඒක පිළි අරගෙන නැහැ. ඒ නිසා ගමේ අය අඬන්නේ අපි ඇඬුවට. එහෙනම් ලෝකේ කඳුල කියන එක බැඳී පවතින්නේ නිත්‍ය සුබ වශයෙන් පිළිගත්කම ඇතුළේ මිසක් අනිත්‍ය දුක්ඛ වශයෙන් පිළි අරගත්ත තැනක නෙමෙයි. ඒ පිළිගැනීම කියන්නේ කඳුල උපද්දවන තැන. ඒ පිළිගැනීම කියන්නේ කඳුල උපද්දවන තැන. එතකොට ඒ වගේම මේක මේ අනිත්‍ය නම් ඒ කියන්නේ නිත්‍ය සංඥාවෙන් ගන්න දෙයක් නැත්නම් සුබ සංඥාවෙන් ගන්න දෙයක්වත් නැත්නම් මෙතන නම් මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් මොකුත් නෑ. ඒකයි මට ලෝකයේ අහිමි වෙන්නේ මම බලාපොරොත්තු වෙන ලෝකේ. එහෙනම් මේකේ මම වශයෙන් මගේ වශයෙන් ගන්න මොකක්වත්ම නැහැ කියලා බලපු ගමන් අනත්තානුපස්සීව බලපු ගමන් ආත්ම සංඥාව කඩාගෙන වැටෙනවා. මම කියලා ලෝකේ පිළිගන්න මානසික ප්‍රවාහය කඩාගෙන වැටෙන්න පටන් ගන්න. එතකොට ඊට පස්සේ අපි අර ලෝකේ සතුටින් පිළිගන්න කමක් තියෙන. අපි අර ලෝකේ සතුටින් පිළිගන්නවා කියලා අපි මෙතන අදහස් කරපු එකක් තියෙන. ඒ ලෝකෙ සතුටෙන් පිළිගන්නවා කියන එකට අපි කිව්වේ අර නන්දති කියලා. අන්නේ නන්දති කියන බව ඊළඟටයි කඩාගෙන වැටෙන්නේ. නන්දති. එහෙනම් මෙබඳු සිතක මෙබඳු సంతානයක මට ඕන විදිහට පාලනය කරන්නත් බැරි නම් නিত্য සංඥාවෙන් ග්‍රහණය කරන්න පුළුවන් මොකුත් ඇත්තෙත් නැත්නම් සුබ සංඥාවෙන් ගන්න පුළුවන් මොකුත් ඇත්තෙත් නැත්නම් මම මගේ කියලා පිළිගන්නත් මොකුත් නැත්තම්. එහෙම නැති ලෝකයක වැඩ කරන්න වෙච්ච එක ගැන, එහෙම නැති ලෝකයක ඉපදින්න වෙච්ච එක ගැන කලකිරෙන්ඩයි ඕන. එබඳු ස්වභාවයක් ගැන මිසක් ඔය ජීවිතය ගැන එහෙම කලකිරෙන්ඩ එපා. ජීවිතය දැන් ලැබිලා ඉවරයි. කලකිරලා වැඩක් නැහැ. දැන් ලැබිලානේ. ජීවිතය ගැන කලකිරෙන්ඩ එපා. මෙබඳු සතුටින් පිළිගන්න මට්ටමට ලෝකයේ හම්බ වෙච්ච එක ගැන කලකිරෙන්න. අන්න එතකොට නන්දති නන්දනේ කඩාන වැටෙනවා. ඒකට අපි කියන්නේ නිබ්බිදානුපස්සනාව. හටගත්ත ලෝකේ හටගත්ත තැනම හටගත්තටත් වඩා වැඩි වේගයකින් බිඳිනවා කියලා දාට දැනි. පවතින්නේ හටගත්තටත් වඩා වැඩි වේගයකින් බිඳිනවා. ඒ ලෝක ධර්මතාවය. ඒක ලෝකේ ස්වභාවයක්. හටගත්තට වඩා වැඩි වේගයකින් බිඳෙන එක ලෝකේ ධර්මතාවයක්. හොඳට බලන්නකෝ ඒක ලෝකේ හැටිනේ. හට ගැනීමට වඩා බිඳෙන එක වේගවත්. බත් මුට්ටියක බත්ති දෙනකොට පෙන මතුවෙනව නේද? පෙන මතුවේ එක නැවිලා එකපාරම බිඳිලා යන. හොඳට බලන්න. වතුර වැටෙනකොට පෙනමත් නගින්නේ. මතුවේගෙන ඇවිල්ලා එක පාරම බිඳෙන්නේ. එහෙනම් පින්වත්නි සමුදේට වඩා බිඳින එක වේගවත්. ඈති වුණාටත් වඩා වැඩි වේගයකින් බිඳිලා යනවා කියලා දැක්ක ගමන්ම නිරෝධානුපස්සී විහෙරති. ඇත්ති වුණාට වඩා වැඩිවේකි කිම්බිඳිල යනවා. මොන්නෝ අද ලෝකයේ සතුටෙන් පිළිගන්න තියෙන්නේ. ලෝකයේ අබමල් රේණුවක්වත් සතුටෙන් පිළිගන්න නෑ. ඔක්කොටම වඩා වේගයකින් බිඳී යන බව දකිනකොට ඒ බිඳී යාම පදනම් කරගෙන පින්වත්නි එයාට ලෝකෙට වටිනාකම යන්නෙම නෑ, යන්නෙම නෑ. මෙබඳු ලෝකයට ඇලෙන්න පුළුවන්ද? මෙබඳු ලෝකයක් තුරුල් කරගන්න පුළුවන්ද? එදාට ඔබගේ සිත පිළිගන්න කියලා කියන්නේ විරාගානුපස්සී විහෙරති. එතකොට ඔබේ සිත නිරායාසයෙන්ම නොඇලෙනවා, නිරායාසයෙන් නොඇලෙනවා. ඔය විදියට වාසය කරනකොට ඔබට ලෝකේ අතහැරලා දැම අතහැරෙනවා ඇර ඔයාලට ජීවිතය අතහැරින්නේ. එදාට ආය කඳුළු නෑ, සෝසුසුම් නෑ, හැඬීම් නෑ, වැළපීම් නෑ. කොච්චර ලස්සනයි දේ ජීවිතේ. ලෝකේම කඩා වැටුණත් උපේක්ෂාවක් විතරක් එදාට පවතීවි. එබඳු උපේක්ෂා සහගත ශ්‍රාවකත්වයක් පිණිස මේ හෝරාවක ධර්මානුශාසනාව ඔය පින්නතුන්ලා සියලු දෙනාටම උපකාර වේවා කියලා අපි දේශනාව සමාප්ත කරනවා. දේශනාවේ දායකත්වය නොවැම්බර් මාසේ 25 වෙනිදාට ජන්මදිනයේ දෙන සනත් රත්නායක, රවි රත්නායක කියන ඒ සහෝදරයන් දෙදෙනාට මේ ධර්ම දානමේ කුසල් පුණ්‍යවන්ත ජන්මදිනයක් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒ පින්වත් මහත්තුරු ඇතුළු මෙතනට සම්බන්ධ වුණු සියලු දෙනාටම මේ කුසල් බලවත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ ධර්ම දානමේ කුසලය සුවසේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම සනත් රත්නායක, රවි රත්නායක කියන මේ මහත්තුරු ඇතුළු මේ සම්බන්ධුණු පින්තුන් නමින් මිය පරලෝකීය දෙමෝපියන් ඇතුළු සියලුම වර්ග පරම්පරානුගත සංසාරගත ඥාතීන්ට මේ කුසල් අනුමෝදන් වේවා. ඥාතීන්ගේ භවයේ සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා. සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් සියලු ඥාතීන්ට හේතුපකාර වේවා. ඒත් එක්කම මේ කුසලානිසංස ධර්මයන් සතරවරම් රජදරුවන් සක්දිවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත්, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත්, අවීචේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරි පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ කුසල් බලවත් වේවා. සියලු පෙනෙන නොපෙනෙන හැම දිනාටම මේ කුසල් චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතුපකාර වේවා. දේශකයන් වහන්සේ වෙච්ච අපට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරලා තිබෙනවා. අප සියලු දිනාටම නිවන් අවබෝධයේ පිණිස මේ කුසල් උපනිශ්‍රය වේවා කියලා අදිෂ්ඨාන කොට තිබෙනවා. අපගේ පින්වත් දෙමව්පියන්ටද වහවහා චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න මේ කුසල් බලවත් වේවා කියලා ප්‍රාර්ථනා කොට තිබෙනවා. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ත්වං සදා. ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට අවසාන යාමේ ද අපගේ නමස්කාරය වේවා.
ද්වේෂක්ඛයෝ නිබ්බානං